සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතුවේ සාරජ්ජ විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතුවේ සාරජ්ජ විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතුවේ සාරජ්ජ විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු අද සංයුත්ත නිකායේහි සූත්‍රයක් සාකච්ඡා කරන්න අදහස් කළා. කෙටි සූත්‍රයක්, නමුත් ගැඹුරු අර්ථයක් තියෙනවා. මේ සූත්‍රය සංග්‍රහ වෙන්නේ සංයුත්ත නිකායේ 4 වෙනි පොතෙහි සලායතන වර්ගයේහි යවකලාපීය සූත්‍රය. යවකලාපීය සූත්‍රය මේ සූත්‍රයේදී භාගතුන් වහන්සේ මේ පෘථග්ජන පුද්ගලයාව යව කලාපයකට උපමා කරනවා. යව කියලා කියන්නේ ධාන්‍ය වර්ගයක්. නමුත් උසස් ධාන්‍ය වර්ගයක් නෙමෙයි. ඊටාම පහත්යි සලකන ධාන්‍ය වර්ගයක්. මේ සූත්‍රයෙන් අපිට කරුණු පැහැදිලි කරගන්න පුළුවන් වෙයි. අපේ අරමුණු කොයිතරම් අපට බාධාවක් කරනවද කියන කාරණාව පිළිබඳව උතුම් වූ භාගතුන් වහන්සේ මේ සූත්‍ර දේශනාව ආරම්භ කරනවා මෙන්න මේ ආකාරයට. සයථාපි භික්ඛවේ යවකලාපි චාතු මහාපතේ නික්ඛිතාස්ස යම්සේ භික්ෂූනි යවකලාපයන් සතරමං හන්දියක දමා තිබෙනවා නම් දමා තිබෙනවා. අථ ච පුරිසා ආගච්ඡෙයුම් ව්‍යාභංගිහත්ථා. ඉන්පසුව පුරුෂයෝ 6 දෙනෙක් පැමිණෙනවා කදවල් බැඳගෙන. කදක් කියලා කියන්නේ මැද දණ්ඩක් තියෙනවා, දෙපස ලොකු මලු දෙයක් තියෙනවා. සමහර විට ඒ මලු විවිධ වෙන්න පුළුවන්. නමුත් මේ කදක ස්වභාවය මෙන්න මේ ආකාරයයි. දණ්ඩක් තියෙනවා, විශේෂයෙන් ඊට සවිමත් දණ්ඩක් තියෙනවා. මෙතන සඳහන් කරලා තියෙන කදෙහි වෙනස අද කාලේ දකින්න හම්බෙන්නේ නැති තරමේ විශාල පසුම්බි දෙකක් දෙපස එල්ලලා තියෙනවා. මේ පුරුෂයෝ 6 දිනක් ඇවිත් මේ කදවල් 6ක් අරගෙන මෙන්න මේ සතරමං හන්දියට පැමිණෙනවා. තේ යවකලාපින් චහි ව්‍යාභංගීහි හනෙයුම්. ඒ පුරුෂයෝ 6 දෙනා මේ 6ක් වූ කද අරගෙන ඇවිල්ලා ඒ කදෙහි තියෙන දණ්ඩ පාවිච්චි කරලා මේ යව කලාපයන්ට පහර දෙනවා, තලනවා, දැඩිසේ පහර දෙනවා, ඒ යව කලාපයන් පෙළනවා. එනිසා මේ යව කියන මේ තෘණ වගේ જાතියක් තමයි මේ යව කියලා කියන්නේ. අපි මේ තෘණ ධාන්‍ය නැත්නම් තනහාල් කියන වගේ ඊටාම බාල වර්ගයේ ඊටාම කුඩා ධාන්‍ය වර්ගයක් තියෙන්නේ. දිග ගහක් තියෙනවා. ඒ ගස උසයි. නමුත් ධාන්‍ය ඊටාම පොඩි. නමුත් මේ පුරුෂය 6 දෙනා මේ පොළු 6න් තදින් පහර දෙනවා. පහර දීලා මේ තියෙන සාරය ඉවත් කර ගන්නවා. ඉවත් කරගෙන තමන්ගේ මලු පුරව ගන්නවා. මලු පුරවගෙන මෙහෙම පහර දුන්නාම ඒ යව කලාපයන්ට හොඳින්ම පහර වැදුනා කියලා භාගතුන් වහන්සේ දේශනා කරනවා. එහෙම නැත්නම් හොඳින්ම පෙළුවා වෙනවා. ඒවං හිසා භික්කවේ යව කලාපී සුහත ආස චහි ව්‍යාභංගීහි හඤ්ඤමාන යනුවෙන් භාගතුන් වහන්සේ දේශනා කරනවා. මෙන්න මේ ආකාරයට භික්ෂූනි මේ කඳ බැඳගෙන ආපු මේ සවිමත් පොළු 6කින් ශක්තිමත් පුරුෂව 6 දෙනෙක් විශාල වශයෙන් පෙළලා යව කියන ධාන්‍ය වෙන් කර ගන්නවා. වෙන් කරගෙන තමන්ගේ මලු පුරව ගන්නවා. එතකොට මේ යව තිබුණ ඒ සතරමන් සංධියේ තිබුණ යව කලාපයන්ට මොකද වෙන්නේ? තිබ්බ සාරයක් නැති වෙනවා. තිබ්බ සාරයක් නැති වෙනවා පින්වත්නි. මෙන්න මේ විදියට 6 දෙනෙක් ඇවිත් 6 ආකාරයකින් තලලා පෙළලා ඒ යව කලාපයන්නි තිබුණ ගතවතු යම් දෙයක් තියෙනවා නම් ඒ දේ අරගෙන යනවා. ඉන්පසුව පැමිණෙනවා 7 වෙනි පුද්ගලයෙක්. නවතත් අර විදිහටම අත සත්තමෝ පුරුෂෝ ආගච්ඡය ව්‍යාභංගිහත්ෝ යනුවෙන් භාගතුන් වහන්සේ කාරණාව දේශනා කරනවා. සෝ තං යවකලාපින් සත්තමාය ව්‍යාභංගියා හනෙය. ඒ පුරුෂයා මේ යවකලාපයන් 7 වෙනි දණ්ඩෙනුත් පෙළනවා. ඒ කියන්නේ පින්වත්නි දැන් මේ මෙතන තියෙන්නේ 6 දෙනෙක් සාරය අරංගිය රොඩ්ඩක් විතරයි තියෙන්නේ. ඒ රොඩ්ඩටත් නැවත පහර දෙන්න පටන් ගන්න. පහර දීලා ඉතුරු යම් සාරයක් තියෙනවා නම් ඒ සියල්ලම 10 ආදී කුඩු වෙච්ච සියලුම දේ අරගෙන යනවා. ඇත්තටම මේ යව කියන ධාන්‍ය සහිතව තියුණත් එතරම් වටින්නේ නැහැ ඒ ගහ. නමුත් දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් ගණ්ඩම දෙයක් නැති වෙලා. ඉතින් දැන් මේක තමයි භාගතුන් වහන්සේගේ උදාහරණය. මේ විදිහට භාගතුන් වහන්සේ දේශනා කරනවා. ඒවං ඉසා භික්කවේ යවකලාපී සුහතතරාස්ස. මෙසේ භික්ෂූනි මේ යවකලාපයන් මනාකොට පෙළන ලද වෙයි. මනාකොට නැති කරන ලද වෙයි කියන තේරුම තමයි මෙතන තියෙන්නේ. සත්තමාය ව්‍යාභංගියා හඤ්ඤමාන යනුවෙන් මේ 7 වෙනි පොල්ලෙනුත් ගසන ලද්දේ මේ යව කලාපයන් මනාකොට පෙළන ලද්දේ වේ. සාරය උකහා ගන්නා ලද්දේ වේ. ඒවමේව කෝ භික්කවේ අසුතවා පුතුජ්ජනෝ. මෙන්න මේ ආකාරයටම භික්ෂූනි ධර්මය ශ්‍රවණය කරලා නැති පෘතග්ජනයා චක්කුස්මින් හඤ්ඤති. ඇසෙහිම පෙළන ලද්දේ වෙයි. මනාපාමනාපේහි රූපේහි. මේ බණ අහලා නැති නැත්නම් ධර්මයේ ශ්‍රවණය කරලා නැති පෘතග්ජනයා යම්සේ අර පුරුෂයෙක් ඇවිල්ලා පොල්ලකින් ගහලා පෙළන උදාහරණය වගේම මේ මනාප අමනාප කියන මේ අරමුණු වලින් පෙළන ලද්දේ වෙයි කියලා භාගතුන් වහන්සේ ප්‍රකාශ කරනවා. සෝතස්මින් හඤ්ඤති මනාපාමනාපේහි සද්දේහි. මේ කනෙහි පෙළන ලද්දේ වෙයි මනාප වූත් අමනාප වූත් ශබ්දයන්ගෙන්. ඝානස්මින් හඤ්ඤති මනාපාමනාපේහි ගන්ධේහි යනුවෙන් මේ ගන්ධයන් අනුව ඒ ගන්ධයන් නිසා ගන්ධයන් විසින් මේ නහය කියන ස්ථානයේදී මේ නැහැ කියන ස්ථානයේදී මනාකොට පෙළන ලද්දේ වෙයි. ඒ කියන්නේ පින්වත්නි මේ අරමුණු ඇවිල්ලා අපිට පහර දෙනවා කියන එකයි. ඒ පහර දීලා අප තුල යම් ස්වල්ප මාත්‍ර හරි ගුණයක් තියෙනවා නම් ඒක අරන් යනවා කියන එකයි මේ උදාහරණය. භාගතුන් වහන්සේ ආයතන 6ටම මේ කාරණාව විස්තර කරනවා. ජිවහාය හඤ්ඤති මනාපා මනාපේහි රසේහි දිවේහි මනාපවූත් අමනාපවූත් රසයන් විසින් පෙරන් ලද්දේ වෙයි. කායස්මින් හඤ්ඤති මනාපා මනාපේහි පොට්ටබ්බේහි මේ කයෙහි මනාපවූත් අමනාපවූත් කැමැතිවූත් අකමැතිවූත් අරමුණු විසින් පෙළන ලද්දේ වෙයි. මනස්මින් හඤ්ඤති මනාපාමනාපේහි ධම්මේහි මනසෙහිදී පෙළන ලද්දේ වෙයි ධර්ම අරමුණු විසින් කියන කාරණාව භාගතුන් වහන්සේ දේශනා කරලා තවදුරටත් දේශනා කරනවා. සචේ සෝභික්කවේ භික්ෂූනි මෙන්න මෙහෙම වෙනවා. අසුතවා පුතුජ්ජනෝ ආයතින් පුනබ්භවාය චේතේති. මේ ධර්මය ශ්‍රවණය කරලා නැති පෘතග්ජනයා නැවත ඉපදෙන්න හිතනවා නම් පුනර්භවය පිණිස හිතනවා නම් ඒවං ඉසෝ භික්කවේ මෝගපුරිසෝ සුහතතරෝ හෝති. මෙසේ මේ හිස් පුරුෂයා නැත්නම් මේ මෝඩ පුරුෂයා මනාකොට පෙළන ලද්දේ වෙයි. කියන්නේ සම්පූර්ණයෙන්ම පෙළන ලද්දේ වෙයි කියලා කියනවා. සේයථාපි සා යවකලාපි සත්තමාය ව්‍යාභංගියා අඤ්ඤමාන යනුවෙන් භාගතුන් වහන්සේ අර සත්වෙනි පුරුෂයා ඇවිල්ලා හත්වෙනි දණ්ඩ අරගෙන ඒ දඬු මුගුරෙන් මේ යවකලාපයන්ට පහර දීලා තියෙන රොඩ්ඩත් අරගෙන ගියා වගේ භවය ප්‍රාර්ථනා කරන පුද්ගලයාගේ ගතයුත්තක් නැති වෙන්නව ඔහු හිස් වෙනවා කියන කාරණාව පෙන්නනවා. ඉතින් මේ කාරණාව විශේෂ උදාහරණයක් පින්වත්නි. මේ කාරණාව අටකතාවේ විශේෂයෙන්ම විස්තර කරනවා ටීකාවේ. මේ පුරුෂයෝ 6 දිනක් ඇවිල්ලා තමන්ගේ මලු පුරව ගන්නවා. මලු පුරව ගන්නේ කොහොමද? මනාකොට දඬු මුගුරකින් පහර දීලා. ඉතින් මේ යවකලාපයන් කියලා කියන්නේ මේ ලෝකේ තියෙන රත්හල් සුවඳල් වගේ ඉතා වටිනා ධාන්‍ය වර්ග නෙමෙයි. බොහොම පහත්යයි සම්මත ආහාරයක්. ඒ පහත්යයි සම්මත ආහාරයේදී ඒ තියෙන ඉතාම කුඩා සාරය මේ පුරුෂයෝ 6 දෙනෙක් ඇවිල්ලා පහර දීලා අරගෙන යනවා. අන්න ඒ වගේ පින්වත්නි අපිව උපමා කරන්නේ මේ ලෝකයේ තියෙන හොඳ ධාන්‍ය වලට නෙමෙයි. භාගතුන් වහන්සේ බොහොම අඩු තක්සේරෝකින් අන්ධ බාල පෘථග්ජන නැත්නම් බණ අහලා නැති ධර්මයේ ශ්‍රවණය කළ නැති පෘථග්ජනයව තක්සේරු කරන්නේ ඉතාම අවම මට්ටමේ. අප තුළ ඉතාම ස්වල්ප වූ ගුණයයි තියෙන්නේ. නමුත් ඒ තියෙන ස්වල්ප වූ ගුණයත් මේ ඇසට අරමුණක් පැමිණිලා ඒ පැමිණෙන අරමුණට මනාව බවක් ඇති වෙච්ච ගමන් ඒ තියෙන ගුණයත් නැති වෙනවා. ලෝභ සහගත සිත් ඇති වෙනවා. නැත්තම් දිට්ඨි සහගත සිත් ඇති වෙනවා. නැත්තම් මාන සහගත සිත් ඇති වෙනවා. අමනාප අරමුණක් ආවම මොකද වෙන්නේ? නැවතත් දඬු මුගුරකින් පෙළනවා වගේ අපව පෙළනවා. පෙළලා තියෙන ස්වල්ප වූ ගුණය අයින් කරනවා. අයින් කළා ද්වේෂ මූල සිත් ඇති කරනවා. ඉතින් මේ ඇස කියන ස්ථානයේදී අපට පහර ලැබෙනවා පින්වත්. අපට පහර ලැබෙන්නේ අරමුණු වලින්. අපි මේ පහර කාලා ඒ පහර විඳගෙන අපේ තියෙන සාරය අතාරින අපේ තියෙන ස්වල්ප වූ ගුණය අතාරින. මෙන්න මේ ආකාරයට යම්කිසි අසුතවත් පුතග්ජනෙක් හොඳ වැඩක් කරනවා කියලා හිතුවත් ඉස්සරහට හම්බෙන දේ දැක ගමන් එක්ක ඇල්මක් ඇති වෙනවා. එහෙම නැත්නම් තරහක් ඇති වෙනවා. අකමැත්තක් ඇති වෙනවා. තියෙන ගුණයක් නැති කර ගන්නවා පින්වත්. ඒ වගේ දැන් අපි බණ අහනවා කියලා එනවා. ඉතින් දකින්න තියෙන දේවල් ඔක්කොම මනාප දේවල් නෙමෙයි. බණ ආණ්ඩාවම දකින්න තියෙන ඔක්කොම අමනාපත් නෙමෙයි. ඉතින් මේ මනාපමනාප අරමුණු අතර අපි අපේ ගුණේ නැති කර ගන්නවා පින්වත්. සිහිය නැති වෙලාවට. මොකද ධර්මයේ දේශනා කරලා නැති කෙනෙකුට සිහිය පවත්වන්න බෑ. ඒ සිහ පවත්වන ක්‍රමයේ පුරුදු වෙන්න ඕනේ. දැන් මේ කාරණේදී මේ සත්පුරුෂ ධර්මය දන්නා සත්පුරුෂ ධර්මෙහි හික්මුණ සත්පුරුෂ ධර්මෙහි දක්ෂ වූ පුද්ගලයා තමයි මේ සිහිය පිහිටවන්න දක්ෂෙක් වෙන්නේ. එහෙම නැත්නම් බණ 1000ක් අහලා තිබුණත් ඔහුට අරමුණු එක්ක හැප්පෙන්න බෑ. අරමුණු ඇවිත් ඔහුට දඬුමුගරකින් තල්නවා වගේ. පින්වත් මේ උදාහරණ තියෙන ස්වභාවය බලන්න, මේ යව කලාපය කියලා කියන්නේ කුඩා ගසක්, ගස් පඳුරක්. එතකොට මේ එන පුරුෂයන්ගේ ප්‍රමාණය කොහොමද ඊට වඩා විශාල ප්‍රමාණයකින් තමයි සංසන්දනය කළ තියෙන පුරුෂයා. ඊටත් වඩා මේ පුරුෂයාගේ එන දඬුමුගර සවිමත්. හරියට මේ නිරේ ඉපදින සත්වෙක්ට නිරේ ඉපදින සත්වයත් පොඩි ඇඟකින් නෙමෙයි ඉපදෙන්නේ, කුඩා ඇඟකින් නෙමෙයි, ගව් ගානක් දිග ඇඟකින් උපදින්නේ. නමුත් එහි ඉන්න යමපල්ලෝ ඊට වඩා විශාලයි. ඔවුන්ගේ ආයුධ ඊටත් වඩා විශාලයි, සවිමත්. එනිසා පින්වත්නි, කොයිතරම් ලොකු ඇඟක් තියුණත් අපිට ඒට විරුද්ධ වෙන්න බෑ. මේ යව කලාපය කියලා කියන්නේ මේ මුලින් හිටවල තියෙන ගහක් ගැන නෙමෙයි මේ කියන්නේ. මුලින් කපල තියෙන උදාහරණයක් මේ පෙන්නන්නේ. ඉතාම දුර්වල උදාහරණයක්. බිම වැතිරිලා තියෙන ඉතාම දුර්වල උදාහරණයක්. එතකොට සවිමත් පුරුෂයා ඇවිල්ලා ඊටත් වඩා සවිමත් දඬු වලින් පහර දෙද්දී උදාහරණය අපිට නිකන් නිරේ ගිහිල්ලා ලැබෙන අත්දැකීම් වගේ. නමුත් පින්වත්නි, දැන් තියෙන්නේ ඒ අරමුණ තමයි. දැන් තියෙන්නේ ඔය උදාහරණයම තමයි. මොකද අරමුණ බලවත්, අපි ඒ තරම් බලවත් නැහැ. ඒ නිසා අපි අරමුණට යට වෙනවා. අරමුණ අපට කැමති පරිදි පහර දෙනවා. අපි ඒ පහර දීම කාගෙන ඒ අරමුණ අනුව අපේ ගුණය නැති කරගන්නවා. ඒ පහර කෑමට ලක් වෙලා තමන්ගෙ තිබ්බ සද්ධාව, සීලය, හිරිය, උත්ප්පය ආදී ගුණය අතහැර ගන්නවා. ඉතින් ඒ එන අරමුණු ඒ පුරුෂයෝ 6 දෙනා වගේ අපේ තියෙන කුසල් චෛතසික ටික අරන් යනවා, සිත් ටික අරන් යනවා. ඒ ගුණය අරන් යනවා පින්වත්නි. උදාහරණයක් හැටියට කිව්වේ. මේ පරමාර්ථ වශයෙන් නෙමෙයි. මේ විදිහට මේ උදාහරණය පෙන්වුම් කරන්නේ දැන් අපි යම් විදියකින් භාවනා කරන්න එනවා. පින්වත්නි, දැන් අපි මේ පන්සලට එනවා සිල් ගන්න. මේ සියල්ල අතහැරලා නිවන් දකින්න එන්නේ. නමුත් පින්වත්නි, මේ ඉඳ ගන්න තැනක් දැක්කහම මොකද හිතෙන්නේ? ආ, මෙතන හොඳයි කියලා හිතෙනවා. මොකද්ද වෙලා තියෙන්නේ පින්වත්නි? ඇහෙන් දැක්ක ගමන්ම අපට පොල්ලෙන් පහර වැදිලා තියෙන්නේ. ඒක හොඳයි කියලා හිතෙනවා. එතනට ඇලෙනවා. එතන අපේ මොකක් හරි බඩුවක් තියෙනවා, වෙන කෙනෙකුට එන්න බැරිගෙන. දැන් පින්වත්නි, දැන් මේ ස්ථානේ අල්ලගෙන ඉන්නේ. බැරි වෙලාවකත් නැගිටලා ගිහිල්ලා එනකොට මේ ස්ථානේ කවුරු හරි ඉඳගෙන හිටියොත් මොකද වෙන්නේ පින්වත්නි? එන අරමුණට, ඒ අරමුණ නැවත වඩා ලොකු පොල්ලකින් අපිට ගහනවා නේද? එතකොට අපි තිබ්බ සීලය, ත්‍රිය, උත්ප්පය ආදී පවට ලැජ්ජාව, පවට බය, සද්ධාවාදී ගුණධර්ම ඒ පහර දීමෙන්ම ඉවත් වෙලා යනවා. ඉතින් ද්වේෂසිතිවිලි වලින් තමයි ඊට පස්සේ වචන පිට කරන්නේ. ඉතින් පින්වත් මේ සියල්ල අතහැරලානේ දැන් මේ නිවන් දකින්න ඇවිල්ලා තියෙන්නේ නේද පින්වත්? ඉතින් අන්න ඒ වගේ එතකොට අපි ඉන්නේ කොතනද? මෝගපුරිස කියන තැන තමයි අපි ඉන්නේ. ඒ කියන්නේ මුලා වෙච්ච නැත්තම් හිස් ගුණයක් නැති හිස් බවක් තියෙන. එහෙම නැත්නම් මේ මුලා වූ සිහියක් තියෙන තැනක තමයි අපි මේ වෙලාවට ඉන්නේ. ඉතින් භාගතුන් වහන්සේ මේ රත්හල් සෝඳහල් වලට සම කරන්නේ නැතුව යව කලාපයකට මේ යව කියන ධාන්‍යයට සමාන කිරීම සාධාරණ නෑ බැලුවා. ඉතින් ඒ විදිහට අපි මේ උසස් දේවල් කරනවා කියලා නොඑක් ආකාරයෙන් දේවල් උත්සාහ කරනවා. සමහරු ඉගෙන ගන්නවා. සමහරු සමාජ සේවය කරනවා. සමහරු සිල් ගන්නවා. සමහරු දන් දෙනවා. නමුත් පින්වත්නි, මේවා කරන්න ගියාම කුසල් සිත්මද ඇති වෙන්නේ නැහැ. සමහර කෙනෙකුට කුසලය මොකද්ද කියලා තමතක වෙන තරමට සිහිය නැති වෙනවා. මෙන්න මේ විදිහට මේ උදාහරණ 6 ගැන කතා කරනවා නම් පින්වත්නි, සමහර විට වෙලා මදි හින්දා ඉඳ තියෙනවා. මේ උදාහරණ අපි ක්‍රමානුකූලව කතා කරමු. දැන් මේ ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ කියලා සද්ධාව සහිතව, පවට බය සහිතව, පවට ලැජ්ජාව සහිතව අපි දැන් උත්සාහ කරමින් ඉන්නවා. නමුත් පින්වත්, මේ කයට දැනෙන අරමුණු මනාපයිද? මනාප වෙන්නේ නැහැ පින්වත්නි. ඒකාන්තයෙන් මේ කයට දැනෙන අරමුණු සමහරලාට ඇඟ රිදෙන්න පටන් ගන්නවා. එක්ක පාදයක් රිදෙනවා නැත්නම් කොන්ද රිදෙනවා. එහෙම නැත්නම් දාඩිය දමනවා. ඉතින් මොකද වෙන්නේ? දැන් මේක ඉක්මනට ඉවර වෙයිද කියලා හිතනවා නේද පින්වත්? එතකොට දැන් මෙහෙම තව මෙච්චර වෙලා ඉන්නේ කොහොමද කියලා එවැනි සිතුවිලි පහළ වෙනවා. එතකොට මොකද වෙන්නේ පින්වත්නි? ද්වේෂ මූල සිත් ඇති වෙන්නේ. ඒ කියන්නේ අපි මේ කරන්නේ කුසලයක්ද? ඒ වෙලාවට කරන්නේ කුසලයක් නෙමෙයි පින්වත්නි. ආයි සිහිය උපදවා ගන්න ඕනේ. මම මේ බණහන්ඩයි අවිල්ල තියෙන්නේ. හිත එක කරන්න ඕනේ. මේ අරමුණු අයින් කරන්න ඕනේ. මේ ද්වේෂ අරමුණු අයින් කරන්න ඕනේ. එහෙම කියලා සිහියක් පැවතුනේ නැත්තම් මොකද වෙන්නේ? අපිට පහර දීලා අපි පහර කාපු පුද්ගලයෝ බවට පත් වෙනවා. අපගේ ගුණය නැති කරගත්ත පුද්ගලයෝ බවට පත් වෙනවා. මේ විදිහට මේ ඇහැ කන නාසය දිව කය මනස කියන අරමුණු හයටම මේ විදිහට පහර ලැබෙනවා. සමහර කෙනෙක් භාවනා කරනවා. භාවනා කරනකොට ඒ පුද්ගලයාට හිතෙනවා මම භාවනා කරන කෙනෙක්. මොකක්ද පින්වත්නි? ඒකට කියන්නේ මානෙ කියලා. එතකොට භාවනා කරන්නේ නැති කෙනෙක් දැක්කම ඌට හිතෙනවා මේ පුද්ගලයා භාවනා කරන්නේ නැති කෙනෙක්. මම භාවනා කරන කෙනෙක්. ඔහුට පහර වැදිලාද? එතනම පහර වැදිලා පින්වත්. මේ බන්ධන ඊටාම සියුම්. මේ බන්ධන පේන්නේ නැහැ පින්වත්නි. අපිට ඇහැට පේන්නේ නැහැ. මේ උදාහරණයේ භාගතුන් වහන්සේ දේශනා කරන්නේ ඊටාම සියුම් ක්ලේශයන් පිළිබඳව. එතකොට යම් කෙනෙකුට සීලය රකින්න නිසා කාලයක් තිස්සේ සිල් රකින්න නිසා මානයක් උපදිනවා නම් මම සිල් රකින්න කෙනෙක් කියලා. එහෙනම් ඔහුට සීලය හරියට වැඩිලා නැහැ පින්වත්. ඔහුට සිහිය වැඩිලා නැහැ. මොකද සීලය වඩන්නේ සීලයෙන් නිවන් දකින්න නෙමෙයි. සීලය සීල විසුද්ධිය පිණිස පමණයි. ඒ සීල විසුද්ධිය චිත්ත විසුද්ධිය පිණිස තියෙන්නේ. සීලයෙන්ම සාරය කරගෙන ඉන්නවා නම් යම් කෙනෙක් සීලයම උසස් කියලා හිතන් ඉන්නවා. සීලය උසස් අනිවාර්යයෙන්ම. නමුත් සීලයම විතරක් උසස් කියලා හිතනවා නම් ඔහුට ලොකු පහරක් වෙදිලා. ඒ මානයට දිට්ඨිය කියන්නත් පුළුවන්, මානය කියන්නත් පුළුවන් කියලා. ඉතින් ඒ සියල්ලම තෘෂ්ණාව නිසා ඇති වෙනවා කියන්නත් පුළුවන්, අවිද්‍යාව නිසා ඇති වෙනවා කියන්නත් පුළුවන්. ඒ විදිහට පින්වත්නි, කෙනෙකුට හිතනවා නම් මම සිල් ගන්න නිසා අනික් අයට වඩා මම විශේෂයි කියලා. එහෙම හිතන්න අපිට භාගතුන් වහන්සේ දේශනා කරලා නැහැ පින්වත්නි. මොකද අද මේ වෙලාවේ අපි මෙතන උත්සාහ කරාට නිවන් දකින්න අනික් පුද්ගලයෝ බාහිර කටයුතු කරගෙන හිටියද සමහරලාට ඒ පුද්ගලයෝ සිල් ගනිද්දි අවුරුදු ගණන් අපි යුද්ධ කළා වෙන්න පුළුවන්. මොකද මේ සංසාරය කියන එක මේ ඒකාකාරී දෙයක් නෙමෙයි. විවිධ පැතිවලින් විවිධ ජීවිතවල විවිධ ප්‍රදේශවල විවිධ විදිහට අපි හැම ජීවිතයක්ම ගත කරලා තියෙනවා. අපි ගත කරලා නැති ජීවිත තියෙන්නේ සුද්ධාවාස පහේ විතරයි. අපි ගිහිලා නැත්තේ සුද්ධාවාස පහට විතරයි. ඒ ඇරෙන්න මැස්සෙක් දැක්කත් හිතන්න පින්වත්නි, මම ඕන තරම් මැස්සෙක් වෙලා ඉඳලා තියෙනවා. එහෙම නැත්තම් කෘමියෙක් දැක්කත් මදුරුවෙක් දැක්කත් හිතන්න තියෙනවා. පණුවෙක් දැක්කාම හිතන්න තියෙන අපි කොයි තරම් පණුව වෙලා ඉන්නවා ඉඳලා ඇද්ද කියලා. මේ අනමතග්ග සංසාරය කියලා භාගතුන් වහන්සේ දේශනා කරපු කෙලවරක් නැති සසරේ අපි ඉපදිච්ච වාරගාන තියෙන උපමාව සුළුපටු නෑ පින්වත්නි. සංයුතනිකායේ අනමතග්ග සංයුත්තය කියලා වෙනම කොටසක් තියෙනවා. එහිදී භාගතුන් වහන්සේ විවිධ සූත්‍රයන්හි මේ කාරණා පැහැදිලි කරනවා. ඒවාට දෙන උදාහරණ සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන් අතිශයෝක්තිය කියලා. ඒක විශේෂයෙන් සඳහන් කරලා තියෙනවා මේ දහමේ උදාහරණය සත්‍ය දෙයට වඩා කුඩාවට කියලා තියෙන්නේ කියලා. අන්න දහම් එක්ක තියෙන වෙනස ඒකයි. මොකද්ද වෙනස? අන්න දහමක උදාහරණයක් කිව්වහම සත්‍ය දෙයට වඩා වැඩිපුර දෙයක් කියලා තියෙන්නේ. උදාහරණයක් හැටියට අට කතාවේ කියලා තියෙන්නේ ඇතෙක් වගේ ගොනෙක් කියලා උදාහරණයක් කියනවලු. කවදාවත් ඇතෙක් ප්‍රමාණයට ගොනික් ලොකු වෙන්නේ නැහැ. ඉතින් ඇතෙක් ප්‍රමාණයට ගොනික් කියන එක අතිශෝක්තිය සහිත උදාහරණයක්. එහෙම නැත්නම් ගොනෙක් තරම් ලොකු ඌරෙක්. එහෙම උදාහරණයක් වෙන ආගමක තියෙනවලු. නමුත් මේ දහමේදී සත්‍ය උදාහරණයට වඩා සත්‍ය දෙයට වඩා උදාහරණය අතිශයින් පොඩි. නමුත් පින්වත්නි, අපේ තියෙන අල්ප වූ දැනුම නිසා අපි මේ ඉගෙනගත්ත ප්‍රාථමිකයි සඳහන් කරන්න පුළුවන් බටහිර විද්‍යාව කියන රාමුව තුළ සිතන නිසා මේ බුදුදහමේ තියෙන උදාහරණ අපිට අතිශෝක්තිය හැටියට වැටහෙන්න පුළුවන් මනාකොට ඉගෙන ගන්න කලින්. දැන් භාගතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි නුඹලා හරක් වෙලා ඉපදිලා ඉන්න කාලවල හිස්ගසුන් කාලා ඒ ගලාගියලේ කොයිතරම් ප්‍රමාණයක් වෙන්නේ නැද්ද සතර මහා සාගරයේ තියෙන ජලයත් එක්ක ප්‍රමාණය මොකක්ද වැඩි කියලා අහනවා. ඉතින් භාගතුන් වහන්සේට දැන් මේ උදාහරණයේ ඉදිරියේ ඉන්නේ එසේ මෙසේ භික්ෂුන් වහන්සේලා නෙමෙයි රජවරු සියල්ලෝ. ඒ රජවරුන්ගේ කොයිතරම් නිහතමානීත්වයක් තියෙනවද භික්ෂූනි නොඹලා හරක් වෙලා කියලා තමයි උදාහරණය දෙන්නේ. දැන් අද කාලේ පොහොසතුන් පිරිසකට කිව්වොත් එම පින්වත්නි නොඹලා හරක් වෙලා හිටියා කියලා බැනුම් අහන්නත් වෙයි සමහරවිට. ඉතින් ඒ මොකද මේ නිහතමානීත්වය සහ අවබෝධය නැති නිසා. නමුත් ඒ භික්ෂුන් වහන්සේලාගේ ශ්‍රද්ධාව අතිශයින් ගැඹුරින් තිබිලා තියෙනවා. ප්‍රඥාව තිබිලා තියෙනවා. ඒ නිසා භාගතුන් වහන්සේ ඒ ප්‍රශ්නේ ඇහුවාම ඒ භික්ෂුන් වහන්සේලා පිළිතුරු දෙනවා මෙන්න මේ ආකාරයට භාගතුන් වහන්සේ ඔබ වහන්සේගේ ධර්මය අපි දන්න විදිහට ඔබ වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය අපි අහලා තියෙන විදිහට අපගේ ඒ හරක් ජීවිත නැත්නම් ඒ පසු ජීවිතවල ඉපදිලා හිස්කසුන් කාලා ගලා ගිය ලේ ප්‍රමාණය මේ සතර මහා සාගරයට වඩා වැඩි. කියන්නේ පින්වත්නි සතර මහා සාගරය කියලා කියන්නේ මේ මුළු ලෝකෙම තියෙන මේ මහා සාගරයේ ජලය එකතුවට ඊට වඩා වැඩි කියලා භික්ෂුන් වහන්සේලා පිළිගන්නවා. භාගතුන් වහන්සේ හොඳයි භික්ෂුනි එසේ තමයි මම ධර්මයේ දේශනා කළා තියෙන්නේ සංසාරයේ තරම් දිගයි. ඒ කියන්නේ හැම ජීවිතයකම හරකෙක් වෙලා ඉපදිනවා කියන එක නෙමෙයි. බොහෝ වර්ගාන ඉපදිලා තියෙනවා පින්වත්නි හැම ජීවිතයකම ඉපදිලා තියෙනවා. මිනිස්සු වෙලා තියෙනවා ඒත් ස්ත්‍රී පුරුෂ ආදී නපුංසක පණ්ඩක උපතෝ ප්‍රඤ්ජක ආදී විවිධ විදිහට ඉපදිලා තියෙනවා. ඊට අමතරව තිරිසනෙක් වෙනවා නම් නොඑක් ජීවිතවල තිරිසන් ආත්ම භාව කෝටි ප්‍රකෝටි ගණන් අපි ඉඳලා තියෙනවා. දෙවියෝ වෙලා තියෙනවා නම් ප්‍රේතයෝ වෙලා තියෙනවා නම් නිරිසත්තු වෙලා තියෙනවා නම් ප්‍රමාණය ගණන් කරන්න බෑ කියන එකයි කියන්නේ. ඉතින් ඒ වගේ දැන් භාගතුන් වහන්සේ උදාහරණයක් දෙනවා මවගින් බීපු කිරි කොයිතරම් ප්‍රමාණයක්ද භික්ෂූනි කියලා භාගතුන් වහන්සේ ප්‍රකාශ කරනවා මේ සතර මහා සාගරයට වඩා කිරි බීලා තියෙනවා අපි මවගේ කියලා ඒ උදාහරණේ භාගතුන් වහන්සේ කොයිතරම් පොඩි උදාහරණයක්ද දුන්නේ කියලා පැහැදිලි කරනවා අට කතාවේ. මේ භාගතුන් වහන්සේ උදාහරණයක් දුන්නාම සත්‍ය ස්වභාවයට සත්‍ය ප්‍රමාණයට වඩා ඉතා කුඩයි. ඒ මොකද අපි ගැඩවිල්ලු කෘමීන් ආදී ජීවිතවල කිරි බොන්නේ නැහැ. ඒ ජීවිතත් අතහැරලා මේ සිංහ ව්‍යාග්‍ර සුනක ගව එළු ආදී ජීවිතවලදී කිරි බොනවා. ඒ සියල්ලත් අතහැරලා මනුස්ස ජීවිතවල විතරක් බීලා තියෙන කිරිවලින් තිස්සා කියන එකම නම තියෙන අම්මගෙන් බීපු කිරි ගත්තත් සතර මහා සාගරයට වැඩි කියලා කියනවා. ඒ කියන්නේ පින්වත්නි ඒ තරම්ම සසර දිගයි. මේ විවිධ මව්වරුන්ගෙන් බීලා තියෙන කිරි නෙමෙයි. තිරිසන් ජීවිතත් අතහැරලා අන්න ජීවිතත් අතහැරලා මේ කිරිබොන ජීවිත මනුෂ්‍ය ජීවිත වලින් එකම නම තියෙන අම්මගේ කිරි බීලා තියෙනවා කියලා කියනවා සතර මහා සාගරයට වැඩි. අන්න ඒ තරම් සැබෑ තත්ත්වයක් තියෙද්දි භාගතුන් වහන්සේ කෙටියෙන් කියන උපමාව කුඩා කරලා මේ සතර මහා සාගරයට වඩා කිරි බීලා තියෙනවා අපි මවගේ. මෙන්න මේ විදිහට අපගේ මේ තණ්හාව නැත්නම් මේ අවිද්‍යාව දුර්ලන්න බැරි නිසා එහෙම අවස්ථාවක් කලින් නොතිබිච්ච නිසා මේ ජීවිතය විතරක් නෙමෙයි පින්වත්නි අපි ගණන් කරන්න බැරි තරම් ජීවිතවල දුක් විඳලා තියෙනවා. මේ අරමුණු හය අපිට පහර දීලා තියෙනවා නොඑක් වාර ගණන් ගණන් කරන්න බෑ අසංඛ්‍ය අප්‍රමාණ වාර ගණන් වලින්. නමුත් පින්වත්නි යම් පුද්ගලයෙක් මේ තරම් අරමුණු වලට යටවිවි ඉඳලා තමන්ගේ ගුණය තියෙන ගුණයත් අතහර ගනිමින් ඉඳිමින් අන්තිමටම හිතනවා මම පොහොසතෙක් වෙනවා. එහෙම නැත්නම් මම උගතෙක් වෙනවා. එහෙම නැත්නම් මම දෙවියෙක් වෙනවා. මම බ්‍රාහ්මණයෙක් වෙනවා කියලා මේ භවය ප්‍රාර්ථනා කරනවා. එක එක ආකාරයට දැන් අපි දන්නවා ව්‍යාපාර ශේෂ්ත්‍රයේ ඉන්න පුද්ගලෙ මේ ව්‍යාපාරයක පහත මට්ටම් වල ඉන්න නිලධාරියෙකුට හිතන්න පුළුවන් මේ ඉහළ නිලධාරියෙක් වෙනවා කියන ප්‍රාර්ථනාව තියෙනවා. ඒකත් භවය ප්‍රාර්ථනා කිරීමක් තමයි. දැන් විශ්වවිද්‍යාලයක මූලික උපාධියක් ගත්ත කෙනෙකුට හිතෙනවා මේ වඩා උසස් උපාධි සම්පූර්ණ කරන්න ඕනේ. ඒකත් භවය ප්‍රාර්ථනා කිරීමක් තමයි. සමහර කෙනෙකුට හිතනවා මම සීලවන්තයෙක් වෙන්න ඕනේ. මම භාවනානුයෝගියෙක් වෙන්න ඕනේ. ඒකත් පින්වත්නි ඔය ගොඩියම තමයි තියෙන්නේ පින්වත්. මොකද මේ මාර බන්ධනය කියන බන්ධනය අතිශයින් සියුම්. අනාගාමී වෙලාවත් මිදෙන්න බෑ. අනාගාමී වහන්සේවත් නැවත උපද්දවනවා. ඒ තරම් සියුම් මේ බන්ධනය. ඒ නිසා පින්වත්නි ධානලාභීන්ව බ්‍රහ්මලෝකවල රූප තියෙන බ්‍රහ්මලෝකවල රූප නැති බ්‍රහ්මලෝකවල උපද්දවලා නැවත ආපහු ගෙන්න ගන්නවා පින්වත්නි తాවකාලික සහන සලසා දීම වශයෙන් ඒ බ්‍රහ්මලෝක වලට යවල නැවතයි ගෙන්න ගන්නවා පින්වත්නි අපායටම යවනවා නැවත මේ බ්‍රහ්මලෝකේ ඉඳලා ආපු කෙනෙක් ඒකින්ද මෙයාව අපායට යන්න හොඳ නෑ අපායට යවන්න හොඳ නෑ කියලා එහෙම විශේෂයක් නෑ පින්වත්නි ඒ නිසා මේ කාරණය මේ භවය ප්‍රාර්ථනා කිරීම කියන කාරණය පින්වත්නි ඒක ගිහි පැවිදි හැම දිනාටම පොදුයි මිදෙන කම්ම මේ හත්වෙනි දණ්ඩෙන් පහර වදින අපේ තියෙන මේ සාරය නැති වෙලා ගියට පස්සේ තියෙන රොඩු ටිකක් නැති කරගන්නේ කොහොමද අපි භවය ප්‍රාර්ථනා කරලා මේ භවය ප්‍රාර්ථනා කරන්නේ මේ ජීවිතේ මේ අවුරුද්දේ මේ එන අවුරුද්දේ මම මෙහෙම කෙනෙක් වෙනවා කියලා හිතුවත් ඒක භවයම තමයි එන ජීවිතය කියලා කියන්නේ වඩා පහසුර තේරුම් ගැනීම පිණිස මෙන්න මේ කාරණාවේදී භාගතුන් වහන්සේ මේ උදාහරණය තේරෙන්න සත්‍ය සිදුවීම නැවත දේශනා කරනවා. මොකක්ද ඒ සත්‍ය සිදුවීම? භූතපුබ්බං භික්කවේ දේවාසුර සංගාමෝ සමුපබ්බුල්හෝ අහෝසි. භූදයක් කියන්නම් භික්ෂූනි දෙවියන් අසුරයන් අතර සංග්‍රාමයක් එළඹුණා. අතකෝ භික්කවේ වේපචිත්‍ය අසුරින්දං අසුරින්දෝ අසුරේ යාමන්තේසි. ඉන්පසුව මේ වේවචිත්ති කියන ප්‍රධාන අසුර රජ අසුරයන්ව ආමන්ත්‍රණය කරනවා. අසුරයෝ කියලා කියන්නේ රජවරු තුන්දෙනෙක්ගේ පාලනය යටතේ පවත්නා පිරිසක්. වේවචිත්ති, පහාරාද, රාහු කියන රජවරු තුන්දෙනා තමයි ඔවුන්ව පාලනය කරන්නේ. මේ වේවචිත්ති කියන ප්‍රධාන අසුර රජතුමා මේ අසුරයන් ආමන්ත්‍රණය කළා කියනවා සචේ මාරිසා දේවාසුර සංගාමී සමූපබුල්හේ පබුල්ලේ මේ නිදුකානිනි කියලා ආමන්ත්‍රණය කරන්නේ අසුරයන්ටත් මේ දේවාසුර කියන කොටස මේ දුක්ඛිත අසුරයෝ නෙමෙයි මේ කතා කරන්නේ අපි මේ කාලකංචික ආදී වේමානික ආදී මේ යම් ප්‍රමාණයක් හෝ දුකක් තියෙන අසුරයෝ නෙමෙයි මේ කතා කරන්නේ දේවාසුර කියන කොටස ගැන කතා කරන්නේ මේ දේවාසුර කියන කොටසට සැප තියෙන්නේ චතුම්මහරජිකේ ප්‍රමාණයටත් නෙමෙයි පින්වත්නි. තවුස්සාවේසි දෙවියන්ගේ ප්‍රමාණයටම සම්පත්තියක් තියෙනවා, දිව්‍ය සම්පත්තියක් තියෙනවා. ඒ නිසා නිදුකානිනි කියලා ආමන්ත්‍රණය කරන්න පුළුවන්. මොකද සාමාන්‍යයෙන් දෙවියෝ අනික් දෙවිවරුන් ආමන්ත්‍රණය කරනවා නිදුකානිනි කියලා. මොකද කිසිම මේ දාඩිය දමන තරම්වත් දුකක් විඳින්න නැති නිසා. දැන් ඒ විදිහට ආමන්ත්‍රණය කිරීම අපගේ තියෙනවා. ඉතින් ඒ නිසා මේ මාරිස නැත්නම් මේ නිදුකානිනි කියලා තමයි ආමන්ත්‍රණය කරලා තියෙන්නේ. මේ අසුර පිරිස ආමන්ත්‍රණය කරලා කියනවා සචේ අසුරා ජිනෙයියු දේවා පරාජිනෙයියු. අසුරයෝ දිනලා දෙවියෝ පෙරදුනොත් එම යේනනම් සක්කන් දේවානමින්දම් යම් මේ ශක්‍ර දේවානමින්ද නම් වූ ශක්‍ර දෙවි කෙනෙක් ඉන්නවනම් දේවානමින්ද කියලා කියන්නේ ශක්‍ර දෙවියන්ට දෙන විශේෂ නම් වලින් එකක්. දෙවියන්ට රජ වූයෙන් දේවානමින්ද කියලා කියනවා. තවුස්සාවේසි දෙවියන්ට අග්‍ර නිසා. කණ්ඨ පංචමේහි බන්ධනේහි බන්දිත්වා මේ ගෙල පස්සණු කොට ඇති බැඳුමෙන් බැඳගෙන බැඳලා මම සන්තිකේ ආනෙයාත අසුරපුරං මාගේ සමීපයට රජනේ ඉන්න අසුරපුරයට කියලා මේ වේපචිත්ති අසුර රජුරෝ උපදෙස් දෙනවා. මේ ගෙල පස්සනුව බඳින්න කියලා කියන්නේ පාද දෙකයි අත් දෙකයි බැඳහම තැන් හතරකින් බැඳ වෙනවා පස්සෙනි තැන හැටියට බෙල්ලෙන් බඳින්න කියලා. බැඳලා අරන් ඉන්න දෙවියෝ පරාද වුණොත් අසුරෝ දින්නොත් සක්‍ර දෙවියන්ව අරන් ඉන්න කියනවා පස් තැනකින් බැඳලා. සක්‍ර දෙවියොත් මෙන්න මෙහෙම කියනවා සක්කෝපි කෝ භික්කවේ දේවානමින්දෝ දේවේ තාවතින්සේ ආමන්තේ. මේ සක්‍ර දෙවියෝ දේවානමින්ද නම් වූ ඒ සක්‍ර දෙවියෝ තවුස්සාවසි දෙවියන්ව ආමන්ත්‍රණය කළා කියනවා. නිදුකානිනි දේවාසුර සංග්‍රාමයක් ඇති වෙලා තියෙනවා. ඒ සංග්‍රාමයේදී දෙවියෝ දිනනවා නම් අසුරයෝ පරදිනවා නම් වේපචිත්ති කියන අසුර රජුරවන්ව ගෙල පස්සනු කොට ඇති බැඳුමෙන් බැඳලා අරන් එන්න තවුස්සා භවනට සුධර්මා දේව සභාවට අරන් එන්න කියලා කියනවා. සුධර්මා දේව සභාවට අරන් එන්න කියලා කියන්නේ මෙන්න මේ විදිහට මේ රජවරු දෙදෙනාම තම තමන්ගේ පිරිසට මෙන්න මේ කාරණාව විශේෂයෙන් මතක් කරලා කියනවා. අපි දින්නොත් සතුරු රජුරවන්ව ගෙල පස්සනු කොට ඇති බැඳුමින් බැඳලා අරන් එන්න ඕන කියලා. තස්මින් කෝපන භික්කවේ සංගාමේ දේවා ජිනින්සු අසුරා පරාජිනින්සු. ඒ සංග්‍රාමයේහි භික්ෂූනි දෙවියෝ දිනනවා අසුරෝ පරදිනවා. එම නිසා අතකෝ භික්කවේ දේවා තාවතින්සා වේපචිත්තෙන් අසුරින්දම් කණ්ඨ පංචමේහි බන්ධනේහි බන්දිත්වා. ඉන්පසුව තවුසාවසි දෙවියෝ අසුර රජුරවන්ව ගෙල පස්සනු කොට ඇති බැඳුමකින් බැඳලා සක්කස්ස දේවානමින්දස් සන්තිකේ ආනෙයියුම් සුධම්මං දේව සභාං. සක්‍ර දෙවියන් ළඟට රැගෙන එනවා සුධර්ම අධිව සභාවට. තත්ව සුදම් භික්කවේ වේපචිත්ති අසුරින්දෝ කණ්ඨ පංචමේහි බන්ධනෙහි බද්ධෝ හෝති. එවිට භික්ෂූනි මේ වේපචිත්ති කියන අසුර රජ්ජුරෝ ගෙල පස්සනුවකට ඇති බැඳුමෙන් බඳනා ලද්දේ වෙයි. යදා කෝ භික්කවේ වේපචිත්තිස්ස අසුරින්දස්ස ඒවං හෝති. යම් විටක වේපචිත්ති අසුරින්දයාට මෙහෙම හිතෙනවා නම් ධම්මිකා කෝ දේවා දෙවියෝ ධාර්මිකයි අධම්මිකා අසුරා අසුරයෝ අධාර්මිකයි. ඉදේව දානාහං දේවපුරං ගච්ඡාමි මම දැන් දෙව්පුරයට යමි. දෙවියෝ ධාර්මිකයි අසුරයෝ අධාර්මිකයි. මම දැන් තව දෙව්පුරයට තවුසාවසි නැත්නම් තවුසාවට නැත්නම් දෙව්පුරයට යමි කියලා හිතනකොට මේ ගෙල පස්සනු කොට ඇති බැඳුම නැහැ වගේ ඔහුට පේනවා. බැඳලා තමන්ව බැඳලා නැහැ වගේ පේනවා. තමන් පංචකාමයෙන් දිව්‍ය වූ පංචකාමයෙන් සතුට වෙනවා වගේ ඒ වේපචිත්ති අසුර රජුරවන්ට පේනවා. නමුත් යම් වෙලාවක ඒ අසුර රජුරවන්ට හිතෙනවා නම් ධම්මිකා කෝ අසුරා අධම්මිකා දේවා තත්ථේව දානාහං අසුරපුරං ගමිස්සාමි කියලා. මම දැන් අසුරපුරයට යන්න ඕනේ. මොකද දෙවියෝ අධාර්මිකයි අසුරයෝ ධාර්මිකයි කියලා හිතෙනවා නම් ඒ වෙලාවට හිතෙනවා අසුරපුරයට යන්න ඕනි කියලා. අන්නේ වෙලාවට ඔහුට පේනවා තමන්ගේ අත් දෙකයි පා දෙකයි ගැට ගැහිලා බෙල්ලත් එක්ක ගැට ගැහිලා බෙල්ල පස්සනුවකට ගැට ගැහිලා තියෙනවා. අතපය හොලවන්න බෑ. දිව්‍ය වූ පංචකාමයේ තමන්ට නැතු යනවා. ඒ වගේ සිතෙන් බැඳලා තියෙන බන්ධනයක්. පින්වත්නි බලන්න දෙවියන්ගේ ආයුධ කොයි වගේද කියලා. සිතෙන් බඳින්න පුළුවන්. ඒ තරම් සියුම් බන්ධනයකින් බඳින්නේ. ඒවං සුකුමං කෝ භික්කවේ වේපචිත්ති බන්ධනං. භාගතුන් වහන්සේ දේශනා කරනවා භික්ෂූනි මේ තරම් සියුම් වේපචිත්ති බන්ධනය සිතෙන් බඳින සිතවිලි අනුව ඒ වෙලාවට බැඳෙනවා. සිතවිලි අනුව අතපය හොලව ගන්න බැරුව යනවා. නමුත් පින්වත්නි හිතන්න එපා අපි හිතන විදිය බැඳුමක් කියලා මේ බැඳුම. අපි හිතනවට වඩා සියුම් බැඳුමකින් බැඳලා තියෙනවා. ඒක පැහැදිලි කරනවා මෙන්න මේ විදියට වේපචිත්ති බන්ධනය හරියට පදුමලාල සුත්තං විය මේ නිලුම් මලක තියෙන දණ්ඩේ තියෙන නූල් වගේ සියුම්. එහෙම නැත්නම් මක්කට ජාල සුත්තං විය මකුළු දැල් වගේ සියුම්. මේ කඹ වලින් නෙමේ පින්වත්නි බැඳලා තියෙන්නේ. මේ නෙළුම් දණ්ඩක තියෙන ඉතා සියුම් නූලකින් වගේ බැඳලා තියෙන්නේ, නූල් ජාලයකින් බැඳෙන්නේ. ඒ වගේ බැඳුමක තියෙන විශේෂත්වය මොකක්ද? ඒ වගේ බැඳුමක් පීයකින් කපන්න බෑ, පොරවකින් කපන්න බෑ. කපන්න ගියොත් පීයාරි පොරවේ ඇලෙනවා, මිසක් කැපෙන්නේ නැහැ පින්. ඒ තරම් සියුම්. ඒ වගේ සියුම් බැඳුමකින් බැඳලා වේපචිත්ති අසුර රජුරංග ගේනවා. නමුත් භාගතුන් වහන්සේ විශේෂයෙන් කියනවා, ප්‍රකාශ කරනවා, භික්ෂූනි තතෝ සුඛම තරං මාර බන්ධන, මීටත් වඩා සියුම් මාරයාගේ බන්ධනය, අතිශයින් සියුම්. ඒ මාර බන්ධනය හැඟීමකිනුත් බඳිනවා, සිතුවිල්ලක් නෙමෙයි පින්වත්නි, ඊට වඩා සියුම් හැඟීමකිනුත් බඳින්න පුළුවන්. මඤ්ඤමානෝ කෝ භික්කවේ බද්ධෝ මාරස්ස, හැඟීමක් තිබුණත් ඇති, නැත්තම් යම් දෙයක් මඤ්ඤමාන කියලා කියන වචනේ අපි කොයිතරම් සියුම්ද කියලා පසුව විස්තර කරනවා. නමුත් මේක එකපාරටම තේරුම් ගන්න අමාරුයි. මේ කාරණාව ධාතු විභංග සූත්‍රයේ විශේෂයෙන් දේශනා කරනවා. අනාගාමී වහන්සේට පිතුරු වෙන ක්ලේශයක් ඇටියෙන මේ මඤ්ඤණා කියන කොටස. ඒ තරම් සියුම් බන්ධනයක් තියෙන්නේ. භාගතුන් වහන්සේ දේශනා කරන්නේ මාර බන්ධනේ සියුම් කියලා. මොකද මේ වේපචිත්ති බන්ධනය කෙනෙකුට පේනවා, නූල් හැටියට හරි පේනවා. නමුත් පින්වත්නි කපන්න බෑ පීයකින්. ඒක කපන්න සිතිවිල්ලක් ඕන. නමුත් පින්වත්නි මාර බන්ධනේ නූල් හැටියටවත් පේන්නේ නෑ. අපිව බැඳලා තියෙන්නේ ඕනතරම් හැතැම්ම ගණන් ඈත යන්න පුළුවන්. ඇඳන් ඉන්න ඇඳුම මාරු කරලා වෙන එකක් අඳගන්න පුළුවන්. වෙන තැනකට යන්න පුළුවන්, වෙන වැඩක් කරන්න පුළුවන්. නමුත් වින්වත්ටි බැඳලා තියෙන්නේ, බැඳලා තියෙනවද කියලා පේන්නේත් නැහැ. ඒ තරම් සියුම් කියන එකයි මේ කාරණා. ඒ තරම්ම සියුම් බන්ධනයක්. ඒ නිසා වින්වත්නි මේක විශේෂයෙන්ම සඳහන් කරන තැන මේ මාර බන්ධනය කියලා කියන්නේ මඤ්ඤණා කියන කොටස. ඒ කියන්නේ හැංගීම කියන කොටස. මඤ්ඤමානෝ කෝ භික්කවේ බද්ධෝ මාරස්ස, අමඤ්ඤමානෝ මුත්තෝ පාපිමතෝ. මඤ්ඤණා නැත්තම් මාරයාගේ මිදුණ වෙනවා කියලා භාගතුන් වහන්සේ සියුම් දේශනාවක් කරනවා මේ මාර බන්ධනය ගැන. දැන් භාගතුන් වහන්සේ මේ උදාහරණය පටන් ගන්නේ යව කලාපවලින්. අපේ අරමුණු හයෙන් පටන් ගන්න. ඒ අරමුණු හයට එන සැප දුක් සහ උපේක්ඛා, නැත්තම් මනාප අමනාප, නැත්තම් මධ්‍යස්ත කියන අරමුණු විසින් අපට පහර දීලා අපේ ගුණය නැති කරන ස්වභාවය පෙන්වනවා. එහෙම ගුණය අඩු කරගත්ත අපි භවයත් ප්‍රාර්ථනා කරලා ඉතුරු ගුණයත් නැති කරගෙන ඒ අනුව භවය අනුව ඉපදි ඉපදි ප්‍රාර්ථනා කරන තැන ඉපදෙන්න පින් තියෙනවනේ පින්වත්නි. පින් තියෙන කාලට ප්‍රාර්ථනාව අනුව ඉපදෙනවා, නැති වුණාම ප්‍රාර්ථනාවට විරුද්ධව අමාරු විදියට ඉපදෙනවා, අමාරු තැන්වලදී. මෙන්න මේ කාරණාව භාගතුන් වහන්සේ දේශනා කරනවා. අස්මීති භික්කවේ මඤ්ඤිත මේතං වෙමි කියලා හිතෙනවා නම් ඒක මඤ්ඤණාවක්. ඒ කියන්නේ පුරුෂේක්මි, එහෙම නැත්නම් සිටිමි, ඉඳිමි, යමි, කමි, බොමි කියලා හිතෙනවා නම් හැඟීමක්. ඊටාම සියුම් මට්ටමේ සාපේක්ෂ සිතුවිල්ලකට කියනවා මඤ්ඤණා කියලා. ඒ කියන්නේ මේ පංචස්කන්ධය අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා දැකපු සෝවාන් ඵලයටපත් වූ ආරණ වහන්සේට මේ මඤ්ඤණා ඉතුරු වෙනවා පින්වත්නි. කොයිතරම් සියුම්ද? ඒ තරම් සියුම් බන්ධනයක් මේ මාර බන්ධනය කියලා භාගතුන් වහන්සේ දේශනා කරනවා. එහෙම නැත්නම් මම වෙමි, මම මෙවැනි බුද්ධලෙක් වෙමි, මෙවැනි බුද්ධලෙක් වෙමි කියලා හිතෙනවා. එහෙම නැත්නම් මම අනාගතේ මේ වගේ බුද්ධලෙක් වෙනවා කියලා හිතෙනවා. එහෙම නැත්නම් අනාගතේ මම ඉන්නේ නැහැ, නැති වෙනවා. දැන් හිතෙනවා, දැන් පින් කරන කෙනෙකුට හිතෙනවා මට මේ පින් ඵල දීලා මීට වැඩිය සැපවත් ජීවිතයක ඉපදෙන්න තියෙනවා නම් හොඳයි. ඒකට කියනවා ශාස්වත දෘෂ්ටිය කියලා. එතකොට සමහර පව් කරපු කෙනෙකුට හිතෙනවා මම ඉපදෙන්නේ නැත්තම් හොඳයි. මොකද මේ කියන විදියට මම කරපු දේවල් ඵල දුන්නොත් නම් ඊළඟ ජීවිතයේදී ඒක ඊතරම් සුබ වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඉපදුනේ නැත්තම් හොඳයි. උච්ඡේදවාදයට නැත්තම් උච්ඡේද දෘෂ්ටිය පිළිබඳ තණ්හාවක් උඩ ඇති වෙනවා. එනිසා ඔහුගෙන් ඇහුවම කියන්නේ මිනිස්සු ආයිපදෙන්නේ නැහැ. එහෙම තමයි කියන්නේ. එහෙම හිතනවා. නැත්තම් පව් කරන සමහරුන්ට හිතනවා නෑ පව් පල දෙන්නේ නැහැ. අපි ආයිත් මිනිස්සු වෙලාමයි උපදින්නේ. එහෙම ඉතින්වත් හිතෙන්නේ. නමුත් බුදුහාමුදුරුවෝ නම් දේශනා කරන්නේ නැහැ එහෙම කින්වත්. අපි ඉන්න ස්වභාවයට මහ පොළවේ තියෙන පස් ප්‍රමාණයෙන් මේ නියපිට උඩට ගන්න පස් ප්‍රමාණය සංසන්දනය කළොත් මේ ලෝකයේ උපදින මිනිස්යන්ගෙන් මැරිලා නැවත මිනිස්ය වෙන්නේ මහ පොළවේ ප්‍රමාණය නෙමෙයි පින්වත්නි නියපිට තියෙන පස් ප්‍රමාණය විතරයි. අන්න එහෙම උපමාවක් තමයි භාගතුන් වහන්සේ දේශනා කරන්නේ. ඒ හින්දා පින්වත්නි බොහෝ සෙයින් උත්සාහ කරන්න වෙනවා නියපොත්ත උඩට ගොඩ වෙන්න. එහෙම නැත්තම් මහ පොළව යන කොටසට තමයි අයිති වෙන්න වෙන්නේ. එනිසා පින්වත්නි හිතන්න එපා අපි කරන දේවල් හරි කියලා. හැම වෙලෙම ත්‍රිපිටකයෙන් බලන්න. දැන් මේ ධර්ම දේශනාවක් ඇහුවාම ත්‍රිපිටකයෙන් ගිහිල්ලා බලන්න පින්වත්නි. මේක මේ සූත්‍රයේ තියෙන්නේ සංයුතනිකායේ 4 වෙනි පොතේ සලායතන වර්ගයේ යවකලාපි සූත්‍රය කියලා. ඒ සූත්‍රය ගිහිල්ලා බලන්න. ඒ සූත්‍රයේ අට කතාව බලන්න. එතකොට බලන්න අපි මේ අහන ධර්මය නිවැරදි තථාගතයන් වහන්සේ දේශනා කරපු ධර්මයමද? එහෙම නැත්නම් අපි මුලා වෙලාද ඉන්නේ? එහෙම නැත්නම් පින්වත්නි අපි හිතන තැනට අපිට යන්න හම්බෙන්නේ නැහැ. හිතන විදිහට මිදෙන්න හම්බෙන්නේ නැහැ. මේක තවත් ක්‍රමයකට භවය අල්ලා ගන්න ක්‍රමයක් බවටම පරිවර්තනය වෙනවා. මොකද අපි විතරක් නෙමෙයි පින්වත්නි අපි හරි කියලා හිතන්නේ. බොහෝ දෙනෙක්ගෙන් අහලා බලන්න පින්වත්නි ඒගොල්ලෝ කියයි අපිත් හරි කියලා. එහෙම හිතාගෙන හිටිය පමණින් මිදෙනවා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ නැහැ. ඒ නිසා හැම වෙලෙම පරිස්සම් වෙන්න ඕනේ. අපි හරි ක්‍රමයටද මේ හිතන්නේ? අපි නිවැරදි බෞද්ධයෝද? භාගතුනාසේ දේශනා කරපු උපදේශ අපි පිළිපදිනවද? අපි නැත්නම් අපේ ප්‍රමාණයක් විතරද කරගෙන යන්නේ? ඒ කියන්නේ අපිත් නිවන් දකින ක්‍රමයක් නිර්මාණය කරන්න උත්සාහ කරනවද පින්වත්නි? එහෙම නැත්නම් බුදුහාමුදුරු නිර්මාණය කරලා දේශනා කරපු ක්‍රමයට අනුකූල විදිහට අපි නිවන් දකින්න හිතනවද කියන කාරණා. මේක ඉතා වැදගත් සිතුවිල්ලක්. ස්වයං ප්‍රත්‍යක්ෂාව. ඉතින් ඒ නිසා තමන් හිතන්න ඕනේ හැම වෙලෙම තමන්ව පරීක්ෂා කරගන්න ඕනේ, ප්‍රත්‍යක්ෂ කරන්න නුවණින් පරීක්ෂා කරන්න ඕනේ පින්වත්නි. අන්න ඒක ඊටාම වැදගත්. මෙන්න මේ කෙනෙකුට හිතනවා දැන් ධානලාභියෙකුට හිතනවා රූපී බ්‍රහ්මලෝකයේ බ්‍රහ්මලෝකයක බ්‍රහ්මයෙක් වෙනවා, රූපී බ්‍රහ්මයෙක් වෙනවා. ඉතින් මෙයක් මඤ්ඤණාවක්මයි. ඒ කියන්නේ අනාගාමී වහන්සේ නැවත බ්‍රහ්මතලයේ හරි ඉපදෙන්නේ ඒ මඤ්ඤණාව තියෙන නිසා. එහෙම නැත්නම් තව කෙනෙකුට හිතනවා මම අරූපී තලයක ඉපදෙනවා. ඉතින් සුළුපට පුද්ගලයෙකුට එහෙම හිතෙන්නේ දැන් අපිට හිතෙනවාද අරූපී තලයක ඉපදෙනවා කියලා? ධාන මට්ටම් අරූප ධාන මට්ටම් තියෙන කෙනෙකුට තමයි එහෙම හිතෙන්නේ. සුළුපට පුද්ගලයෙකුට නෙමෙයි හිතෙන්නේ. නමුත් පින්වත්නි ඒ සුළුපට පුද්ගලයෙක් නෙමෙයි කියලා මාර බන්ධණයෙන් මිදෙන්න බෑ. අපි බැඳිලා ඉන්නේ මේ රළු පාප කර්ම වලින් මිදිලා යම් සීලයකට ඇවිල්ලා බලන්න පින්වත්නි මේ අපි කයෙන් වචනෙන් විතරක් සංවර වුණාට මනසින් කොච්චර අසංවරද කියලා. දැන් ප්‍රාණඝාතය කරන්නේ නැති වුණාට කොච්චර ද්වේෂයක් තව කෙනෙක් එක්ක ඇති වෙනවද? එතකොට භාගතුන් වහන්සේ ඇති වෙන ද්වේෂයේ ප්‍රාණඝාතයටදී පොඩි කියලා දිනවද? එහෙම කියලා නෑ පින්වත්නි. මනෝකර්මය ප්‍රබලයි කියලා තියෙනවා. ව්‍යාපාද කියන තත්වයට පත් වෙන්න පුළුවන් ද්වේෂය වැඩි වුණා. එතකොට ඒක ප්‍රාණඝාතයටත් වඩා ප්‍රබලයි. ඒ නිසා අපි මෙච්චර අවුරුදු ගාණක් සිල් ගත්තා කියලා ඒ කර්ම ඵල දෙන්නේ නැතුව තියෙන්නේ. ඒවත් කර්ම තමයි. දැන් අපි හිතනවා අපි මේ පින කරලා මේ වගේ හොඳ තත්වයක් ඇති වෙන්න ප්‍රාර්ථනා කරනවා. එතකොට අපේ ප්‍රාර්ථනාව ඇත්තටම කුසල් සහිත විතරද? නැත්නම් කුසල පක්ෂේ විතරද තියෙන්නේ? නැහැ, ස්වභාවිකවම අපේ ප්‍රාර්ථනාව තියෙන අකුසලයට. අපි රූප දකින්න ආසයි, ශබ්ද අහන්න ආසයි, සුවඳ ආග්‍රහණය කරන්න කැමති, හොඳ සුවඳ වර්ග, හොඳ රසයන් දිවින් දැනගන්න කැමති, රස විඳින්න කැමති, හොඳ ස්පර්ශයන් විඳින්න කැමති, ධර්මතාවලනුත් ඉතාම උසස් ධර්මයන් වලට අපි කැමති. ඒකනේ පින්වත්නි අද කාලේ මේ බෞද්ධයෝ තමන් ඉගෙන ගන්න කෙනා ඇවිල්ලා කියන්නේ මට ඕනේ අභිධර්මය ඉගෙන ගන්න කියලා. ඒ මොකද ධර්මවලුත් හොඳ ඒවා අල්ලන්න කැමති. එහෙම නැත්නම් මට ඕනේ භාවනා කරන්න. දැන් භාගතුන් වහන්සේ දස පුණ්‍යක්‍රියාවක් දේශනා කළා තියෙනවා. දානීය, සීලය, භාවනාවාදී 10ක් තියෙනවා. එතකොට ඒ 10ම දේශනා කරේ උතුම් වූ භාගතුන් වහන්සේමයි. කොහොමද පින්වත්නි කෙනෙකුට හිතෙන්නේ මම භාවනා කරනවා කියලා තනි එකක් විතර තෝරගන්නේ? එතකොට ඔහු සර්වඥයිද? එහෙම තෝරගන්නේ. එහෙම නැත්නම් ඔහු බුදුන් සරණ ගිහිල්ලා නැද්ද? දහම් සරණ ගිහිල්ලා නැද්ද? නැහැ පින්වත්නි, හරියටම සරණ ගිහිල්ලා නැහැ. ඒකයි එහෙම හිතෙන්නේ. අපිට එහෙම හිතෙනවා නම් මම එක පුණ්‍ය ක්‍රියාවක් දෙකක් තුනක් විතරක් තෝරගෙන කරනවා, අනික් ඒවා කරන්නේ නැහැ කියලා. ඒ කියන්නේ අපි තාම හරියට භාගතුන් වහන්සේගේ උපදේශය දන්නේ නැහැ කියන එක. ඒක ඒ ආකාරයෙන් අවබෝධ කරගත්තේ නැත්නම් පින්වත්නි බෞද්ධෙක් වෙන්න තමයි. දැන් අපි මේ තියෙන අධ්‍යාපන ක්‍රමවේදය ගැන සද්ධාාවක් තියෙනවා. සෑම බෞලකම ඉපදෙන සෑම දරුවෙක්ම පාසල් යවනවද නැද්ද? පාසල් යවනවා. අනිවාර්යෙන් යන්න ඕනේ. නමුත් කවුරු හරි අහනවද මේ අධ්‍යාපන ක්‍රමය බොහොම වෙහෙසයි, මේකේ හැමෝටම ඉගෙන ගන්න අමාරුයි, අපේ දරුවෝ අපි යවන්නේ නැතුව ඉන්නද? එහෙම අහනවද? එහෙම ඇහුවොත් අනික් අය ඒකට ඉඩ දෙනවද? එහෙම ඉඩ දෙන්නේ නැහැ පින්වත්නි. හැමෝටම ශ්‍රද්ධාවක් තියෙනවා අධ්‍යාපන ක්‍රමය ගැන. දැන් මේ අධ්‍යාපන ක්‍රමය සාමාන්‍යයෙන් අවසන් වෙන්නේ කොහොමද? ආචාර්ය උපාධි වලින්, මහාචාර්ය තත්ත්වන් වලින් තමයි අවසන් වෙන්නේ. බොහෝ දෙනෙක් ඇවිල්ලා අපිට ඒ තරම් දුර ඉගෙන ගන්න බෑ. අපි බාලාංශයටත් යන්නේ නැතුව එහෙනම් නවතිනවා. එහෙම කියනවාද පින්වත්නි? එහෙම කියන්නේ නැහැ. නමුත් පින්වත්නි මේ ත්‍රිපිටකයක් තියෙනවා. භාගතුන් වහන්සේ ත්‍රිපිටකය ඉගෙන ගන්න කියන තැන්වලදී කොටසක් ඉගෙන ගන්න කියලා කියන්නේ නැහැ. නවාංග සාසු සාසනෙ මේක ත්‍රිපිටකයම ඉගෙන ගන්න කියනවා. නමුත් අපෙන් බොහෝ දෙනෙක් අහනවා මේ ත්‍රිපිටකයම ඉගෙන ගන්න ඕනේද කියන ප්‍රශ්නේ. ඒ මොකද පින්වත්නි? සද්ධාව නැති හින්දා. දැන් තියෙන අධ්‍යාපන ක්‍රමේ කොහොමද කරන්නේ? අනිවාර්යෙන් පටන් ගන්නවා කියලා සිතවිල්ලක් තියෙනවා, පුළුවන් තරම් ඉහළට යනවා කියලා සිතවිල්ලක් තියෙනවා. මග නවත්තන්නේ නැහැ මේ සුළු කාරණාවට, විශේෂ කාරණාවට විතරයි මග නවත්තන්නේ. නැත්තම් තමන්ට පුළුවන් උපරිම හැකියාවකට ඉහළ යන්න උත්සාහ කරනවා. නමුත් පින්වත්නි ත්‍රිපිටකය සම්බන්ධ එහෙමද? ඉගෙන ගන්න කෙනා තමයි කියන්නේ මම කැමති විනය පිටකයට, මම කැමති අභිධර්ම පිටකයට. එහෙම පුළුවන්ද පින්වත්නි මේ බාහිර ශිල්ප ශාස්ත්‍රය ඉගෙන ගන්න? මට දොස්තර කෙනෙක් වෙන්න, මට ගණන් ඉගෙන ගන්න බෑ කියලා කිව්වොත් එහෙම දෙනවද? එහෙම කියන්න බෑනේ පින්වත්. මේ අමතර විෂයන් මට ඉගෙන ගන්න ඕනේ නැහැ, මට බෙහෙත් ගැන විතරයි ඉගෙන ගන්න ඕනේ. එහෙම කිව්වම දෙනවද? එහෙම දෙන්නේ නැහැ දෙන්න. ඒ කියන්නේ පින්වත්නි අපිට මේ ධර්මය පිළිබඳ ගරුත්වය නැහැ. ධර්මය පිළිබඳ ශ්‍රද්ධාව අඩුයි. ඒ නිසා අපි සර්ව සම්පූර්ණ බෞද්ධයෝ කියලා මගේ දැනුම හැටියට මම නම් එහෙම තක්සේරු කරන්නේ නැහැ. අපේ තිසරණ තව පිරිසිදු වෙන්න ඕනේ කියන කාරණාව තමයි මම නිතර කියන්නේ. මොකද භාගතුන් වහන්සේගේ ධර්මය නැත්නම් භාගතුන් වහන්සේ පිළිබඳ අපට විශ්වාසයක් තියෙනවා නම්, ශ්‍රද්ධාවක් තියෙනවා නම් භාගතුන් වහන්සේගේ එකම වචනයක්වත් අතහරින්න බෑ. භාගතුන් වහන්සේගේ එකම වචනයක්වත් අතහරින්න බෑ. ඒ නිසා කොයිතරම් අමාරු කාරණාවක් කිව්වත් අපට ශ්‍රද්ධාවක් තියෙනෝනේ මේ ධර්ම කාරණාව භාගතුන් වහන්සේ අපට කරුණාවෙන් දේශනා කළේ. මේ කාරණාව දැන් අපිට මෙතන රස්නේ දාඩිය දානවා. නමුත් පින්වත්නි මේ සහරාව නෙමෙයි, මේ තියෙන්නේ මේ උපරිම රස්නයක්. මේ ලංකාවේ තියෙන එළියට බහැලා බැලුවොත් එම මීට වඩා අතිශයින්ම රස්නේ. මේ අපිට තියෙන தත්ත්වය අමාරු தත්ත්වයක් නෙමෙයි පින්වත්නි. මේ ඉතා සුබදායක தත්ත්වයක් මේ තියෙන ලෝකයේ තියෙන தත්ත්වයන් එක්ක. මේ தත්ත්වය යටතේ වුණත් මේ තියෙන හොඳ தත්ත්වයක්. ලෝකයේ තියෙන අමාරුම தත්ත්වයට තේ වුණත් භාගතුන් වහන්සේගේ වචනේ අහන්න තරම් ශ්‍රද්ධාවක් අපිට තියෙන්න ඕන පින්වත්නි. එතකොටයි අපි බෞද්ධ වෙන්නේ. ඒ උත්සාහය තියෙද්දී, ඒ ශ්‍රද්ධාව තියෙද්දී තමයි ප්‍රඥාව පහළ වෙන්නේ පින්වත්නි. ප්‍රඥාව කියන්නේ සබ්බ කුසල සාධාරණ චෛසිකයක් නෙමෙයි. ශ්‍රද්ධාව සබ්බ කුසල සාධාරණ. ඒ නිසා ශ්‍රද්ධාව කියන එක අනිවාර්යෙන් තියෙන්න ඕනේ පින්වත්නි. ශ්‍රද්ධාව නැති කෙනාට ප්‍රඥාව පහළ වෙන්නේ නැහැ. ඒ ශ්‍රද්ධාවට අනුව ඒ ප්‍රමාණයට තමයි ප්‍රඥාව දිනු වෙන්නේ. ශ්‍රද්ධාවෙන් අඩුපාඩුවක් තියෙනවා නම් ඉතුරු පුණ්‍ය කර්මවලත් ඒ අඩුපාඩුව නිරූපණය වෙනවා. එහෙමයි අපේ දියුණුව හැදෙන්නේ. දැන් අපි දානයෙන් යම් කිසි කොටසක් අඩු කරනකොට සීලේනුත් ඒකට සඩු වෙනවා. අනුරූප කොටසක් අඩු වෙනවා. භාවනාවෙන්, ධර්ම ශ්‍රවණේ, ධර්ම දේශනාවෙන් මේ ප්‍රමාණය අඩු වෙනවා. අඩු වුණාම වෙන්නේ මොකද්ද? අපි හිතන විදිහ සර්ව සම්පූර්ණ නිවනක් අපිට හම්බෙන්නේ නැහැ. දැන් මේ කෙලින්ම භාවනා කරන්න පටන් ගන්න කෙනෙක් දන්නවද මොන දන් දෙන්න ඕනෙ කියලා භාවනාවේ ප්‍රඥාවල් පහළ වෙන්නේ? ප්‍රඥාව පහළ වෙන විශේෂ දාන වර්ග වෙනම කියලා තියෙනවා පින්වත්. උපකරණ පූජා කිරීම, ආලෝක පූජා කිරීම, සුවඳ පූජා කිරීම. සුවඳ පූජා කරාම ප්‍රඥා වර්ග 7ක් ලැබෙනවා පින්වත්. ඉතින් මේ භාවනා කරන පින්වතුන් සුවඳ පූජා කරන්න විශේෂයෙන් උත්සාහ කරනද ඥාන සම්ප්‍රයුක්තව විශේෂ සුවඳ අපි පූජා කරන්නේ කොහොමද? භාගතුන් වහන්සේට සුදුසු පූජාවක් කරන්නේ කොහොමද? මේ ප්‍රඥාව සහිතව පූජාවක් කරන්නේ කොහොමද? දැන් මල් පූජාවක් කරද්දී මේ මල් පූජාව ඥාන සම්ප්‍රයුක්තව කරන්නේ කොහොමද කියලා අරමුණු කිරීමක් තියනවාද පින්වත්? එහෙම වෙන්නේ නැත්නම් පින්වත්නි මේ පූජාව අතරත් අකුසල සිතුවිලි තමයි වැඩිපුර ගලන්නේ. තණ්හාව, දිට්ඨිය, මානය තමයි බොහෝ සෙයින් ඇති වෙන්නේ. ඒ වගේ පින්කම් කරලා මිදෙන්න බෑ. ඥාන සම්ප්‍රයුක්තව කරන්න උත්සාහ කරන්න ඕනේ. මෙවැනි තත්ත්වයක් යටතේ අපිට බණහඬ ලැබෙනවා කියන එක ඉතාම වාසනාවන්ත තත්ත්වයක් කියලා කියන්න පුළුවන් පින්වත්නි. අද ලෝකයේ තියෙන තත්ත්වෙන් දිහා බැලුවම, ලංකාවේම තියෙන තත්ත්වෙන් දිහා බැලුවත් අපිට මීට වඩා දුක්ඛිත තත්ත්වයන් දකින්න පුළුවන්. දැන් අපේ මේ ඉඳගෙන ඉන්න ආසනය නිසා දණිස රිදෙනවා වෙන්න පුළුවන්, කොන්ද රිදෙනවා වෙන්න පුළුවන් පින්වත්නි. නමුත් ඔක රිදෙනවා කියලා ගණන් ගන්නේ නෑ පින්වත්නි. රෝහලකට ගිහිල්ලා බැලුවොත් එහෙම රිදෙනවා කියන්නේ මොකද්ද කියලා අවබෝධ කරගන්න පුළුවන් වෙයි. රිදෙනවා කියන්නේ මොකද්ද කියලා. එතකොට අපිට තියෙන ඒවට කියන්නේ වචනයක් නෑ එතන ගියාම. අපි කල්පනා කරන්න ඕනේ මේ තියෙන තත්ත්වයටදී අපගේ උත්සාහය ඉතාමත්මදි කියන එක. අපගේ උත්සාහය මදි, අපගේ ශ්‍රද්ධාව මදි කියන එකයි තියෙන්නේ. ශ්‍රද්ධා වීරය සම්පූර්ණ කරනකොට විශේෂයෙන්ම අනිකුත් ගුණධර්ම වැඩෙනවා. භාගතුන් වහන්සේගේ අනුකම්පාව ලැබෙන්නේ ප්‍රමාණයට තමයි වත්. මොකද භාගතුන් වහන්සේ අපිට ශ්‍රද්ධාව ලබා දෙන්නේ නැහැ. ශ්‍රද්ධාව වීරය වැඩුණාම අපේ ඉතුරු කරුණ සම්පාදනය කරනවා විතරයි. මේ සූත්‍රයේ මෙතන සිට තියෙන ඉතාම ජඹුරු කොටස මඤ්ඤණා කියන කොටස. මේ සංඥා සහිත භවවල ඉපදෙනවා, අසඤ්ඤී භවයේ ඉපදෙනවා. කියන අසඤ්ඤ සත්වය කියලා බ්‍රහ්ම ලෝකයක් තියෙනවා, රූප විතරක් ඉපදෙනවා. ඉතින් කෙනෙකුට එවැනි ප්‍රාර්ථනාවක් එනවා, ඒ ප්‍රාර්ථනාව එන පුද්ගලයාට ලැබෙන්නේ නැහැ. ඒක ඒ පුද්ගලයාට හතරවෙනි ධ්‍යාන මට්ටම තිබුණේ නැත්තම්. හතරවෙනි ධ්‍යානයේ තියෙන ධ්‍යානලාභයට හිතනොත් මම අසඤ්ඤී වෙනවා කියලා ඒ පුද්ගලයාගේ ඒ ප්‍රාර්ථනාව ඉෂ්ට සිද්ධ වෙනවා. මහා කල්ප 500ක් ගිමන් හරින්න පුළුවන්. නමුත් ආයිත් පල්ලෙහාට වැටෙනවා. එහෙම නැත්නම් නේව සංඤී නාසංඤී. ඒ කියන්නේ සංඥාවක් ඇත්තේත් නැති, නැත්තේත් නැති. කියන්නේ තියෙනවද නැද්ද කියලා හොයාගන්න බැරි තරම් සියුම් සංඥාවක් තියෙන තැනක උපදින්න පුළුවන්. ඒ කියන්නේ ඒකට කියන්නේ බවාග්‍රය කියලා. ඉහළම අරූප තලය. නේව සංඥා නාසංඥා යතනී උපදින්නත් හිතෙනවා. මෙන්න මේ ඇති වෙන සියුම් හැඟීමක්, ඒ හැඟීමට කියනවා මඤ්ඤණා කියලා. ඒ මඤ්ඤණාවට භාගතුන් වහන්සේ කියනවා මඤ්ඤිතං භික්කවේ රෝගෝ. මේ මඤ්ඤිතය භික්ෂූනි රෝගයක්. රෝගයක් කියලා කියන්නේ තමන්ගේ ශරීරය තුල පෙළෙන නිසා රෝගයක්, දුෂ්කරතාවයක් ලෙස වැටහෙන නිසා රෝගයක්. මඤ්ඤිතං ගණ්ඩෝ. මඤ්ඤිතය කියලා කියන්නේ සැරව පිරුණ ගෙඩියක්. සැරව පිරුණ ගෙඩියක තියෙන ස්වභාවය මොකද්ද පින්වත්නි? ඒ ගෙඩිය පිළිකුල්. ඒ ගෙඩිය දුගඳයි, පිළිකුල්. ස්පර්ශ වුණොත් වේදනාව ගෙන දෙනවා. හැබැයි පින්වත්නි මිදිලා යන්න බෑ. තමන්ගේ ඇඟීමයි තියෙන්නේ. ඒ වගේ ගෙඩියක් තමන් තුළ තියෙනවා නම්, තමන්ගේ ශරීරයේ තියෙනවා නම් කොයිතරම් පිළිකුල් වුණත් පින්වත්නි මිදෙන්න බෑ. අන්න ඒ වගේ මෙවැනි හැඟීම් තියෙනවා නම් මේ පුද්ගලයාට, ඔහුට ඒ හැඟීම පහත් යයි දැනගත්තත් මිදෙන්න බෑ. ඒ මොකද මඤ්ඤණාවන් තියෙන කම්ම සසරේ උපදිනවා. ඒ කාරණාව නිසා මඤ්ඤිතං සල්ලං. මඤ්ඤිතේ කියලා කියන්නේ උලක්. උලක් කියලා කියන්නේ මොකද්ද පින්වත්නි? වේදනාකාරී අත්දැකීමක්. උලක් ඇනුන උලක් කියලා කියන්නේ ශාරීරිය තුලට ඒ උල ස්පර්ශ වෙන හැම තැනම වේදනාවක් වෙන වෙනම හට ගන්නවා. ඊට අමතරව ඒ වේදනාවට අපි කොයිතරම් අකමැති වුණත් එය තියෙන්නේ අපේ ශරීරය තුල. මේ ගෙඩියකටත් වඩා ඇඟ ඇතුළේ ගිනා බහලා තියෙන්නේ. කොච්චර අකමැති වුණත් පින්වත්නි ඇදලා එළියට ගන්න බෑ. ඒ තරම්ම ශරීරය තුලට කාවැදිලා තියෙන්නේ. ඒකයි මේ උල කියන කාරණාව භාගතුන් වහන්සේ උදාහරණයට දෙන්නේ. මෙන්න මේ කාරණාව නිසා මේ මඤ්ඤණා කියන කාරණාව රෝගයක්, ගන්ධයක්, එහෙම නැත්නම් උලක්, සල් උලක් කියන කාරණාව, ඒ කාරණා තුන නිසා භාගතුන් වහන්සේ දේශනා කරනවා එම නිසා භික්ෂූනි මෙන්න මේ විදියට හික්මෙන්න ඕනේ. අමඤ්ඤමානේන චේතසා විහෙරිස්සාම මේ මඤ්ඤණා රහිත සිතින් වාසය කරන්නෙමු කියලා මෙන්න මේ විදියට හික්මිය යුතුයි භික්ෂූනි කියලා භාගතුන් වහන්සේ දේශනා කරනවා. භාගතුන් වහන්සේ නැවත මේ හිඳීමි යමි කියන මේ වෙමි කියන කාරණාව ඉංජිතයක් කියලා කියනවා. ඉංජිතය කියලා කියන්නේ පින්වත්නි සෙලවීමක් කියන එකයි. කම්පනයක් කියන එකයි. මේ කම්පනයේ තියෙන විශේෂත්වය තමයි අනුන්ටත් පේනවා. පිටට පේනවා පින්වත්නි මේ කම්පනය. එනිසා දැන් මම වෙමි. එහෙම නැත්නම් මම මෙවැනි කෙනෙක් වෙමි. මම රූප තියෙන බ්‍රහ්මලෝකෙ ඉපදෙමි කියලා ඒ ඉංජන කියන මට්ටම ඉංජිත කියන මට්ටමටම අපගේ මේ තණ්හාව වැඩි වුණාම තණ්හාව දිට්ඨිය මානය වැඩි වුණාම අපි කියනවා මේ ළඟ ඉන්න ආයත දැනගන්න පුළුවන් වෙන්නව මම කැමති මෙවැනි කෙනෙක් වෙන්න කියලා. ඒ කියන්නේ පින්වත්නි මේ සැලවීම ඒ තරම් පිටටත් පේනවා. කම්පනයක් ඒක. ඉංජිත කියලා කියන්නේ කම්පනයකට නමක්. නමුත් ඒ කම්පනය සුළුපටු කම්පනයක් නෙමෙයි. දැන් මේ පහළ එනවා තව උදාහරණයක් පන්දිත කියලා කම්පනයක්. මේ පන්දිත කියන කම්පනය අනික් අයට තේරෙන්නේ නැහැ පින්වත්නි ලේසියකට. තමන්ට තේරෙන්නේ නැහැ, තේරෙන්නෙත් නැහැ ගොඩක් වෙලාවට. කොටින්ම කියනවා නම් මේ හෘද ස්පන්දනය වගේ. දැන් හෘද ස්පන්දනය පෞගීටිගේ තිබුණාද පින්වත්නි? දැනුණාද ඒක? නමුත් ඒක තිබුණා. ඒක ඇතුලේ තියෙන ඒක කම්පනයක්. ඒක සෙලවීමක්. දැන් සමහරවල් අපිට දැනෙන්නේ නැහැ නේද පින්වත්නි? හෘද ස්පන්දනය තිබුණාද කියලා. නමුත් හොයලා බැලුවාම නම් තිබිලා තියෙනවා පින්වත්නි. ඉතින් අන්න ඒ වගේ ඒ හන්දන කියන කම්පනය තමන් තුල තියෙන තමන්ටත් වටහා ගන්න අමාරු මට්ටමට තියෙන. මේ ඉංජිත කියන මට්ටම ඊට වඩා වැඩි පිටට පේනවා. ශරීර බාහිරයෙන් බලා ගන්න පුළුවන් වෙනවා පින්වත්. එතකොට භාගතුන් වහන්සේ මේ දේශනා කළ තියෙන මට්ටම් බැලුවාම මේ මඤ්ඤණා කියලා කියන්නේ ඊටත් වඩා ඊටාම සියුම් හැඟීමකට. ඊටාම සියුම් හැඟීමකට. නමුත් මීට වඩා රළුම මට්ටමක් තියෙනවා මේ සූත්‍ර දේශනාවේ. ප්‍රපංච. ප්‍රපංච කියන කොටස. ප්‍රපංච කියන්නේ මොනවද පින්වත්නි? පව් රැස් වෙන තැන්වලට, සංසාරයේ ගොනු වෙන තැන්වලට තමයි ප්‍රපංච කියලා කියන්නේ. මොනවද? තණ්හාව, දිට්ඨිය, මානය කියන ප්‍රපංච. ප්‍රපංච කියලා කියන්නේ පින්වත්නි, දැන් සමහර කෙනෙක් කැමති සින්දු අහන්න කැමති. ඉතින් දිගටම සින්දු අහනවා. මොකද වෙන්නේ පින්වත්නි? සසර කොයිතරම් දික් වෙනවද? හිතා ගන්න බැරි තරම්. සින්දු අහන්නේ මොන සිත් වලින්ද පින්වත්නි? ලෝභ මූල සිත් වලින් අහන්නේ. අකමැති සින්දු අහන්නේ නැහැ. අකමැති වුණා වෙන සින්දුවකට වැඩිපුර වෙලා ද්වේෂිත ඇති වෙන්නේ නැහැ. ඒ හින්දා ලෝභ මූල සිත් පවත්ත ගන්න කරන ක්‍රමයක් තමයි චිත්‍රපටි සහ මේ ගීත නැරඹීම සහ ශ්‍රවණය කිරීම. එහෙම නැත්නම් සමහර කෙනෙක් කැමති පිරිස එක්ක කතා කර කර ඉන්න. පිරිස එක්ක කතා කර කර ඉන්න කැමති. ඒකත් ඉතින් ප්‍රපංචයක්ම තමයි. සමහරලාට එහෙම කතා කරන්න පිරිසක් නැත්තම් අසහනයක් වගේ දැනෙනවා. ඉතින් ටෙලි නාට්‍ය බලන එකත් වගේ තමයි නේද පින්වත්නි? සමහරව අසහනයක් වගේ දැනෙනවා. ඒවට කියන්නේ ප්‍රපංච කියලා. ඒ කියන්නේ පින්වත්නි ජීවිත කෝටි ගණන් අපි සකස් කරගන්නේ වෙලාවට තමයි. අපේ අනාගත සැලසුම් වල තියෙන්නේ. හැබැයි හොඳ තැන් වල නෙමෙයි පින්වත්නි සැලසුම් තියෙන්නේ. සතර අපායේ තමයි මේ සැලසුම් තියෙන්නේ. අපි කොයිතරම් උනන්දුවෙන් අපේ සසර සකස් කරගන්නවද පින්වත්නි? කොච්චර උනන්දුවෙන් නේද? චෙන්නාට්ටියෙන් බලනකොට බොහොම උනන්දුවෙන් ලෑස්ති වෙලා කලින් ඔයලා ඒ වගේ දේවල් වලින් ලෑස්ති වෙලා එම සසර සකස් කරගන්නේ පින්වත්නි. විඳින්න වෙනවා පින්වත්නි ජීවිත කෝටි ගණන්. ඒක තමයි පින්වත්නි සංසාරේ තියෙන භයානකකම. මොකද මේ අරමුණු ඇවිල්ලා පොළොවලින් ගහනවා කියලා අපිට මතක් වෙන්නේ නැහැ නේ මේ රූප වාහිනිය බලනකොට. ඔළුවලින් ගහනවා වගේ මතක් වෙනවනම් පින්වත්නි බලන් ඉන්න බෑ. එහෙම වෙන්නේ නැහැනේ. ඒ නිසා තමයි අපිට අන්ධ බාල පෘථග්ජන නැත්නම් අසුත්‍රවත් පෘථග්ජන කියලා තියෙන්නේ. ධර්මය අහලා නැති පෘථග්ජන කොට තමයි අපි වැටෙන්නේ. මේ බණ 100ක් අහලා හරි ওই ටික මායි කරනවා. ධර්මය අහලා නැති පෘථග්ජනය කියන මොකද පෘථග්ජනය කියලා කියන්නේ බොහෝ සෙයින් ඉන්න ජනතාව නිසා. බොහෝ කෙලස් තියෙන නිසා, පැතිරුණු කෙලස් තියෙන නිසා තමයි පෘථග්ජන කියලා කියන්නේ. භාගතුන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කර කරම අපි නැවත නැවත ওই වගේ දේවල් වලට යෙදෙනකොට වෙන්නේ මොකද්ද පින්වත්නි? අපි අපේ සසර පිළිමත සැලසුමක් තමයි මේ කරන්නේ. දැන් අපිට හිතෙනවා අපි මේ තරම් උස වුණේ ඇයි මේ තරම් මිටි වුණේ ඇයි මේ තරම් කළු වුණේ ඇයි මේ තරම් සුදු වුණේ ඇයි මේ තරම් අඩු ප්‍රඥාවක් නැත්නම් ප්‍රමාණාත්මක ප්‍රඥාවක් සහිත වුණේ ඇයි එින්වත්නි කාටවත් වරදක් පටවන්න බෑ අපිම තමයි අපේ මේ සියලුම දේවල් සකස් කරගෙන තියෙන්නේ පුරාණ වූ කර්මයෙන් සංස්කරණය කරලා චේතනාවෙන් උපමට්ටම් කරලා තමයි පින්වත්නි අපි මේ දේවල් ලබලා තියෙන්නේ. ඒ නිසා අපගේ මේ කෙස් ගහකටවත් වෙච්ච දේ පිළිබඳව තව කෙනෙකුට දෝෂාරෝපණයක් කරන්න අයිතියක් නැහැ. මොකද කර්මය ස්වකීයයි. කර්මය අනුන්ගේ නෙමෙයි. වෙන කෙනෙක් කරපු නිසා තමන්ට පළ දෙන්නේ නැහැ. තමන් හරි අනුමෝදන් වෙන්න ඕනේ පළ දෙන්න. ඉතින් ඒ නිසා පින්වත්නි මේ සසර කියන එක නම් විතරක්ම ලේසි තැනක් නෙමෙයි. භාගතුන් වහන්සේ මෙන්න මේ ප්‍රපංච ගැනත් දේශනා කරනවා. වෙමි කියන්නේ ප්‍රපංචයක්, මම වෙමි කියන්නේ ප්‍රපංචයක්. මේ ප්‍රපංච කියන්නේ පින්වත්නි තෘෂ්ණා වශයෙන් හෝ දෘෂ්ටි වශයෙන් දැන් දෘෂ්ටි ගන්නවා පින්වත්නි. ධර්මයේ කොටස් අපි වරදවා තේරුම් ගත්තත් ඒකත් දෘෂ්ටියකට යන්නේ. එහෙම නැත්නම් ත්‍රිපිටකය සම්පූර්ණයෙන් පිළිගත්තේ නැත්නම් දෘෂ්ටියකට යන්නේ. එහෙම නැත්නම් මේ අපි භාවනා කරන අය, අපි උසස් අය නැත්නම් අපි පහත් අය, අපි අපිට වඩා උසස් අය අනිත් අය කියලා එහෙම ඉතනකොට ඒ සියල්ලම මාන වලට යන්නේ. මේ තෘෂ්ණා දෘෂ්ටි මාන කියන තුන හැම වෙලේදීම අපට මේ සසර ගොනු කරන කර්ම රැස් කරන ස්ථාන බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා ප්‍රපංච කියලා කියනවා. ඒ නිසා අපි පරිස්සම් වෙන්න ඕන කාරණා භාගතුන් වහන්සේ දේශනා කරනවා. මේ ප්‍රපංචය කියන්නේ රෝගයක් භික්ෂුනි. ප්‍රපංචය කියලා කියන්නේ ගෙඩියක්, සරෝපීර්ණ ගෙඩියක්. ප්‍රපංචය කියන්නේ අනුන උලක්. ඒ නිසා භික්ෂුනි මෙන්න මේ විදිහට ඉක්මෙන්න නිප්පපංචේන චේතසා විහරිස්සාම යනුවෙන් එවං හිබෝ භික්ඛවේ සික්ඛිතබ්බං කියලා භාගතුන් වහන්සේ මේ ප්‍රපංච ගැන දේශනා කරනවා. මේ මානය ගැනත් විශේෂයෙන්ම දේශනා කරලා මෙන්න මේ විදියට මේ තමන් තුළ තියෙන ප්‍රපංච මාන කියන මේ දැඩි කෙලෙස් වලින් මිදෙන්න හික්මෙන්න, එහෙම නැත්නම් ඉංජිත කියන දැඩි සෙලවීම් වලින් මිදෙන්න හික්මෙන්න, පන්දිත කියන තමන් තුළ තියෙන ඊටාම සියුම් ආකාරයේ සෙලවීම් කම්පණයට පත්වීම් නැති කරන්න හික්මෙන්න, සියුම් හැඟීම ඇති කරගන්න එකත් නැති කරගෙන ඊටාම නික්ලේශී ආකාරයට වාසය කරන්න හික්මෙන්න කියලා භාගතුන් වහන්සේ මේ සූත්‍ර දේශනාව අවසන් කරනවා. යවකලාපිය සූත්‍රය. හොඳයි, එහෙනම් අපි පින්දීලා අවසන් කරමු. එහෙනම් මාත් සමගම උන්නන්වදනා කරන්න. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා වන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා වන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා වන්තු ඥාතයෝ. ඉදං මේ පුඤ්ඤං ආසවක්ඛයාවහං හෝතු සබ්බ දුක්ඛාපමුච්ඡති. ඉදං මේ පුඤ්ඤං ආසවක්ඛයාවහං හෝතු සබ්බ දුක්ඛාපමුච්ඡති. ඉදං මේ පුඤ්ඤං ආසවක්ඛයාවහං හෝතු සබ්බ දුක්ඛාපමුච්ඡති. සාදු සාදු සාදු. ඔබ සමට තෙරුවන් සරණයි.